Honorable Mujibur Rahman, you have 12 minutes.
Stuti Garu Sabapathumani.
Order, please. Honorable Rohini Kumar, Kumar Vijayaratna to the chair. Thank you.
Katha karanavantu.
Garu Sabapathumani, visheshayenma ada me rate hadisi neethiya prakasha karala aanduwa hadisi neethiya parliamentuye sammatha karaganeeme vivadayata avasthawa laba deema gana stutiwanta wenawa. Me hadisi neethiya prakashayata pat karala mama kiyanna one visheshayenma da me aanduwe inna ape bandula gunawardana welanda amathuma 2020 paswenida Dinamina Patra Dedas Vise Maimase Ecolos Venidina Dinamana Patareta Etumage Labadenawa Etuma Samuka Sakachava. E Samuka Sakachava Etuma Prakasha Karanawa Apita Hadisi Niti Atate Ratapala Nekarana Avashadavak Na. How the Mekian me Andwe Cabinet Amativaria, Eda Madhya Prakashavare Kadiata, other Viranda Amatuma, me Prakashekarna. The Apita Pain at the end of the Tamai. ආණ්ඩුව හැමතිස්සෙම කරන්න කරන්නේ නැහැ කියන දේවල් තමයි කරගෙන ඉන්නේ. දැන් 2020 මැයි මාසේ පත්තරේට කියනවා හදිසි නීතිය ගේන්නේ නැහැ කියලා. දැන් අවුරුද්දක් යනකොට දැන් හදිසි නීතිය ගෙනල්ලා තියෙනවා. දැන් අපිට පේනවා මේ හැමදේම දැන් කරන්න ති දේවල් තමයි දැන් වෙන්නේ. දැන් අපි දැක්කා ඊයේ පෙරේදා වෙනකොට මේ රටේ විදේශ සංතිතිය බිලියන ඩොලර් බිලියන 2.9කට බහැලා තියෙනවා. දැන් එතකොට අද වෙනකොට ඩොලර් එක Mahabanku කියනවා 202යි කියලා 202කට කොහෙවත් ඩොලර් විකුණන්නේ නැහැ අද වාණිජ බැංකුව වලට ගියාම ඩොලර් එක රුපියල් 231යි අද යන්නේ ඒක තමයි යථාර්ථය එතකොට මහබැංකුව එකක් කියනවා රටේ වාණිජ බැංකුව වලට ගිහිලා ඩොලර් එක හැවුවම රුපියල් 231යි කියනවා රුපියල් 202කට කොහෙවත් ඩොලර් නැහැ එහෙනම් මොකද්ද මේ කරන විහිළුව දැන් ඒකෙන්ම පේනවා මේ රටේ මේ ආණ්ඩුව මේ යථාර්ථය අවබෝධ කරගෙන නැහැ ඉතනින් ජනතාව රවට්ටනවා මහ බැංකුව කියනවා ඩොලර් එක 202යි කියලා නමුත් අපි කියනවා වෙළඳ ව්‍යාපාරිකව ගිහිල්ලා එල්සී එක අරින්න ගියාම ඩොලර් පිටරටට යවන්න ගියාම ඩොලර් 230ට යන්නේ ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම දැන් මේ අදිසි තත්ත්වය මොකටද ප්‍රකාශපත් කළේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය අවුරුදු එකහමාරකට කලින් 2020 මැයි මාසේ ලෝක වසංගතයක් කියලා ප්‍රකාශයට පත් කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු මාසේ 2020 දී කියන්නේ ආණ්ඩුව අද අවුරුදු එකහමාරක් ගිහිල්ලා තියෙනවා. තවම මේ රට පාලනය වෙන්නේ අර 2000 1897 වසංගත රෝග පිළිබඳව තිබෙන ඒ ආඥා පනත තමයි තවම මේ වසංගත තත්ත්වයන් පාලනය වෙන්නේ. ආණ්ඩුව මේ අවුරුදු එකහමාර තුලදී මේ කොවිඩ් පාලනය සඳහා එක අලුත් නීතියක් ගෙනාවේ නැහැ. එක අලුත් නීතියක් ගෙනාවේ නැහැ. තවම 1897 මේ රටේ බ්‍රිතාන්‍යයන් පාලනය කරනකොට තිබිච්ච නීතිය තමයි තවම මේ රටේ පාලනය වෙන්නේ. එහෙමනම් අවුරුදු එකහමාරක් ගිහිල්ලා කොවිඩ් නීති ගේන්න තිබුණා. වසංගත නීති පිළිබඳ නීති ගේන්න තිබුණා. ඒ එක නීතියක්වත් ආණ්ඩුව ගෙනාවේ නැහැ. ආණ්ඩුව වෙන වෙන නීති ගෙනාවා. පෝට් සිටි එක සම්මත කරගන්න පනත් ගෙනාවා. ඊළඟට හෙට ගේනවා අර පිට රටවල් වල තියෙන හොර සල්ලි ටික කළු සල්ලි ටික සුදු කරන පනත හෙට ගේනවා ඒවා ඔක්කොම හදිසිය ආණ්ඩුව ගෙනාවා නමුත් මේ රටේ ජනතාව මුහුණ දෙන දවසකට 200ක් මැරෙන වසංගත පිළිබඳ පනතක් ඒආ පනත අලුත් කරන්න කිසිම නීතියක් ගේන්න ඕමනාවක් තිබුණේ නැහැ ආණ්ඩුව පිටිපස්සට වෙලා හිටියා දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ දැන් කියනවා බඩු බාණ්ඩ වල මිහල ඉහළ යනවලු දැන් කියනවා ඉඳගෙන දැන් හංගගෙන ඉන්නවලු දැන් හාල් හංගගෙන ඉන්නවලු සීනි හංගගෙන ඉන්නවලු දැන් එක එක දේවල් හංගගෙන ඉන්නවයි කියලා කියනවා. දැන් අපි කියනවා ආණ්ඩුවට ගරු සභාපතිතුමියනි හොරා පොලිස් සෙල්ලම කරන්න එපා. අර අපි පොඩි ඉස්කෝලේ යන කාලේ කරපු සෙල්ලම වගේ. මේ කරන්නේ හොරා පොලිස් සෙල්ලම. ආණ්ඩුව ගේන්නේ ඔක්කොම ඉඩාරිනවා. 725ට සීනික මිල අඩු කරා. ගැසට් 10ක් විතර ගැව්වා හාල් මිල පාලනය කරන්න. අන්තිමට ඩඩ්ලි සිරිසේන කියපු ගානට තමයි ආණ්ඩුව හාල් වික්කේ. ඒ එක ගැසට් එකක්වත් බැරි වුණා ක්‍රියාත්මක කරන්න. ජනතාවගේ විරෝධය දවසෙන් දවසේ ආණ්ඩුව ගැන තිබෙන විරෝධය එල්ල වෙනකොට දැන් ආණ්ඩුව එක පාටම හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා දැන් බලනවා මේ විරෝධය මර්ධනය කරන්න. Garu Sabhapathumeni, ara horata hangagena ina badu tiyenawa nan, wedi milata baanda vikunawa nan, ewa allanna ona taram panak tiyenawa. අත්‍යවශ්‍ය සේවා පිළිබඳ පනත තියෙනවා 1979 ඊළඟට පාරිභෝගික සේවා පනත තියෙනවා ඒවා වලින් පාලනය කරන්න පුළුවන් අදත් ගිහිලා වැටලීම් කරන්නේ පාරිභෝගික සේවා පනත යටතේ අදත් ගිහිලා සීල් තියන්නේ පාරිභෝගික සේවා පනත යටතේ තමයි සීල් කරන්නේ ඒ හින්දා ඒව පාලනය කරන්න හදිසි නීතිය ඕනේ නැහැ මොකටද හදිසි නීතිය ගෙනාවේ ඒක තමයි තියෙන ගැටලුව හදිසි නීතිය ගෙනාවේ Tamanගේ පාලනෙන් තමන්ගේ මේ රටේ තමන්ගේ පාලනය දවස ගානේ ගිලිහිගෙන යනවා ආණ්ඩු විරෝධය වැඩි වෙනවා සමාජ මාධ්‍යවල ආණ්ඩුවට විරෝධයව එල්ල කරන ප්‍රචාරයන් වැඩි වෙනවා දොස්තරවරු ආණ්ඩුවේ හොරකම් ඇවිල්ලා එළියට ඇවිල්ලා කියනවා අන්න මේ ටික ඉවස ගන්න බෑ ආණ්ඩුවට එහෙනම් ආණ්ඩුවට ඕනේ දැන් මේක මර්ධනය කරන්න ඒක තමයි අර ડોක්ටර් ජයරුවන් බණ්ඩාර මැතිතුමා මේ සෞඛ්‍ය අංශය වෙන ඒ වෙන ඒ වෙන ගනුදෙනු ඒ වෙන දූෂණ වංචා එලි කරාම එතුමාට කියනවා CID එකට එන්න කියලා ප්‍රකාශයක් ගන්න ඕනේ කියලා අර අර තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක එතුමා මේ මේ ශානුක කියලා ඒ ක්‍රියාකාරීකතුමා ඒ පාස්ක බෝම්බ ප්‍රහාරය ගැන සාධාරණත්වයේ වෙන්න ඕනේ කියලා ප්‍රකාශ කළාම එතුමාව දවස් 5ක් ඒ තරුණයාව CID එකට ගෙනල්ලා ස්ටේට්මන්ට් ගත්තා එතකොට අද ඊළඟට අන්තර්විද්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ පෞගිය කාලේ කොතලාවල පනත ගේනකොට ඒ පනතට විරුද්ධව විශාල උද්ඝෝෂණයක් කරපු ඒ ශිෂ්‍යකියා ආකාරින්ව තවම අත්අඩංගු කියලා තියාගෙන ඉන්නවා. හිදාස් කරන්නේ නැහැ. අප දෙන්නේ නැහැ. ඇයි ඒ? මේක තමයි මර්ධනය. මෙන්න මේක මර්ධනය කරන්න තමයි ජනාධිපතිතුමාට හදිසි නීති යොමුනා වෙලා තියෙන්නේ. එහෙම නැතුව කොවිඩ් මර්ධනය කරන්න නෙමෙයි. එහෙම නැතුව කළුකඩකාරයෝ අල්ලන්න නෙමෙයි. කළුකඩකාරයෝ අල්ලන්න පුළුවන් පාරිභෝගික පනත යටතේ. ඒකේ ඒ පනත යටතේ අල්ලන්න පුළුවන් 1979 ඒ පනත යටතේ අල්ලන්න පුළුවන් ඕනතරම් මේ රටේ සාමාන්‍ය නීතිය තිබෙනවා වැඩි මිලට භාණ්ඩ විකුණනවා නම් භාණ්ඩ රඳවාගෙන තිබෙනවා නම් ඒව අල්ලන්න පුළුවන් නීති ඕනතරම් තිබිද්දි මේ උත්සාහ කරන්නේ වෙන ගමනක් යන්න ගරු සභාපතිතුමියනි ඒ හින්දා තමයි අපි මේ හදිසි නීතිය මේ ගේන්නේ මේ රටේ ජනතාව මර්ධනය කරන්න කියලා කිව්වේ මොකද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අද වෙනකොට අවුරුදු එකමාරක් ගත වෙලා තියෙනවා මේ අවුරුදු එකමාර තුලදී මොකද ආණ්ඩුව කරලා තියෙන්නේ අපිට එක දෙයක් කියන්න එක දෙයක් හරියට කරලා තියෙනවා මේ ආණ්ඩුව අවුරුදු එකමාර තුලදී ඒක තමයි මේ රටේ රුපියල් බිලියන 1250ක් මුදල් අච්චු ගහලා තියෙනවා අපිට නම් පේන්නේ රටේ තියෙන තීන්ත ටික ඉවර වෙනකම් මේක අච්චු ගායි කියලා මේක නම් නවතින පහටක් නෑ මොකද විකල්ප නෑ වෙන වැඩපිළිවෙලක් නෑ වා මේ හැම වැඩපිළිවෙලක්ම ගිලිහිලා ගිහිල්ලා තියෙන්නේ අද විදේශ මුදල් සංචිතය තියෙන ඩොලර් ටික තමයි වියදගෙන යන්නේ කොයිතරම් අසීරු කඩවක් කියලා කිව්වත් අන්තිමට අපිට පිටිපස්සේ හිටපු බංගලාදේශයෙන් ගිහිලා උත් ඩොලර් මිලියන 250 ගන්න තත්ත්වයට ආණ්ඩුවපත් වෙලා තිබෙනවා වාර්තාවකුත් තිබ්බා ලෝකේ පළවෙනි රට බංගලාදේශයෙන් ණයගත්ත අපි බංගලාදේශය ගැන අපි කතා කරගෙන හිටියේ අපිට වඩා ඈත පිටිපස්සේ තියෙන රටක් හැටියට නමුත් මෙතුමන්ලා බලය ගන්නකොට කිව්වේ අපිට ආර්ථිකය හදන්න පුළුවන් අපිත් එක්ක මහතිර් මොහොමඩ් ඉන්නවා අපිත් එක්ක ලීකුවන්වා ඉන්නවා ඒ හින්දා අපිට කිසිම දෙයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට මේ රට බාර දෙන්න අපි රට හදලා පෙන්නන්නම් කියලා තමයි අපිට කිව්වේ අද අපිට පේනවා හදලා පෙන්නන තරම මම ඒක තමයි කිව්වේ ඒක දෙයයි හරියට කරේ සල්ලි අච්චු ගන්න එක විතරයි හරියට කරලා තියෙන්නේ වෙන එක දෙයක් නැහැ හැම පැත්තෙම කඩාවැටීම් තමයි ඇති වෙලා තියෙන්නේ අද කොවිඩ් මර්ධනය ගැන කතා කරනවා අද කොවිඩ් මර්ධනින් අද ඇවිල්ලා විශේෂයෙන්ම PCR පරීක්ෂණ ටික අද අඩු කරලා තියෙනවා අද දවසකට 5000කට ආසන්න ප්‍රමාණයක් රෝගීන් අද හවු වෙනවා දවසකට 200කට වඩා ප්‍රමාණයක් අද තවම අපේ අතරින් වියෝ වීගෙන යනවා අද අපිත් එක්ක හිටපු කලාකාරයෝ දේශපාලන නායකයන් මේ රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු සියලු දෙනාම ව්‍යාපාරිකයන් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් මේ රටට වැඩක් කරන්න පුළුවන් වැඩක් කරපු උදවිය මේ කොවිඩ් මරණයෙන් අපිත් එක්ක ඈත් වෙලා අද අපි එක්ක සමුගෙන අරගෙන ගිහිල්ලා තියෙනවා එහෙමනම් මේ රට ඉතාම අවිනිශ්චිත තත්ත්වයකට මේ රට ගෙනල්ලා තියෙනවා එහෙමනම් මේ රට අවිනිශ්චිත තත්ත්වයකට ගෙනාපු තමුන්නාන්සලා තවත් මේ රට ඇදගෙන යන්නේ විනාශයකට ඇදගෙන යන්න හදනවා පෞගේ කාලේ අපි දැක්කා විශේෂයෙන්ම අල්ජසීරා වෙන්න පුළුවන් BBC එක වෙන්න පුළුවන් ඉන්දියාවේ හින්දු පුවත්පත වෙන්න පුළුවන් ඒ සියලු ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරාට පස්සේ අර
හැම පෝලිමක්ම අපි දැක්කා ඉඳගෙන මෙරටේ බඩු මිල හිඟයක් ආවයි කියන ප්‍රචාරයේ ගියා. විශේෂයෙන්ම මේ බඩු මිල හිඟය ගැන තවම තිබෙනවා මේ ප්‍රචාරය. තවම පෝලිම් තියෙනවා. කාටද කියන්න බැරි සීනි පෝලිම නැහැයි කියලා? කාටද කියන්න බැරි කිරිපිටි පෝලිම නැහැයි කියලා? කාටද කියන්න බැරි හාල් පෝලිම නැහැයි කියලා? තවම මේ පෝලිම ටික තියෙනවා. ඒ ගෑස් පෝලිම ඒවා තවම තියෙනවා. ඒ පෝලිම් නැති වෙලා නැහැ.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
ඒ පෝලිම් නැති වෙලා නැහැ. ඒ පෝලිම් තවම ඉඳගෙන තිබෙනවා. අන්න ඒ පෝලිම් තියෙන හින්දා තමයි ජාත්‍යන්තර මාධ්‍ය අද ලෝකෙටම පෙන්නවා මේ රට අද අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් තියෙන රටක් බවට අද මේ රට පරිවර්තනය වීගෙන යනවායි කියලා. ඇයි එතනට ගියේ? තමුන්නාංශලගේ වැරදි කලමනාකාරීත්වය උඩ. තමුන්නාංශල අවශ්‍ය වෙලාවට නිසි තීන්දු ගත්තේ නැති හින්දා. තමුන්නාංශලට බැරි මේ ඉන්න කලකොඩකාර මේ ඉන්න මුදලාලිවරුන්ව පාලනය කරන්න තමුන්නාංශලා අපෝසත් වුණා. ඒ හින්දා තමුන්නාංශලගේ හිතමිත්‍රයන්ට තමුන්නාංශලත් එක්ක ගනුදෙනු කරපු ඒ උදවියට තමුන්නාංශලත් එක්ක පෞගේ ඡන්දෙදි වෙළඳ ව්‍යාපාර කරපු ඒ උදවියට තමුන්නාංශලා මේ රටේ ජනතාව හූරගෙන කන්න ඉඩ දීලා තිබුණා. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ රට මේ තරම් දරුණු ව්‍යසනයකට තල්ලු වෙලා තියෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, අපි කියන්න ඕනේ අද මේ හදිස්සි නීතිය දාලා ආණ්ඩුව මොකද්ද මේ කරන්න යන්නේ? අද මේ ආණ්ඩුවේ ජනප්‍රියභාවය අඩු වීගෙන යනවා. අද ආණ්ඩුවත් එක්ක ඉන්න උදවිය මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ නැහැ. ආණ්ඩුව ආරක්ෂා කරන්න ඉස්සරහට එන්නේ නැහැ. අන්න ඒ හින්දා අද ජනාධිපතිතුමාට ඕන වෙලා තිබෙනවා ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලයේ ඉඳගෙන අලුත් නීති හදලා මේ රට පාලනය කරන්න. ඒ හින්දා තමයි ජනාධිපතිතුමා මේ හදිසි නීතිය පනවලා මේ හදිසි නීතිය යටතේ මේ ආණ්ඩුවට විරුද්ධව නැගෙන එන විරෝධයන් කතා කිරීමේ නිදහස, උද්ඝෝෂණය කිරීමේ නිදහස, තමන්ට අදහස් ලිවීමේ නිදහස, ඒ සියලු නිදහස්වල් මර්ධනය කරලා ජනාධිපති කාර්යාලයේ තුල ඉඳගෙන අලුත් නීති හදලා මේ රට ගෙන යන්න තමයි එතුමා හදිසි නීතිය හරහා විශාල බලයක් එතුමාට ලබා ගත්තේ. ඒ හින්දා ගරු සභාපතිතුමියනි, මේ යන්නේ නැවත වතාවක් අපි මේ අඳුරු ගෝගේකට යන පෙරනිමිති පහළ වෙලා තිබෙනවා. අඳුරු කාලයකට ගමන් කරන පෙරනිමිති පහළ වෙලා තියෙනවා. නමුත් ඒ පෙරනිමිත් එක්ක අපිට අද කියන්න වෙලා තියෙනවා අද මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක, සමාජීය තත්ත්වයත් එක්ක, දේශපාලන වටපිටාවත් එක්ක මේ ආණ්ඩුවට තව තව මේ විදිහට ඉස්සරහට යන්න බෑ. ඒ හින්දා අපි කියන්න කැමති ආණ්ඩුවට විරුද්ධව ඒ නැගිටින ජනතා බලවේගයත් එක්ක අපි එකතු වෙලා වැඩ කරනවායි කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු විජිත බේරුගඩ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද දවසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආහාර සැපීම සහ ආහාර සංගවීම වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීම පිළිබඳ පැවැත්වෙන විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා කොවිඩ් වසංගතය මුළු ලෝකෙම වෙලා ගනිද්දී ඒ ශ්‍රී ලංකාවටත් ඒකෙන් මගහැරින්ද බැරි වුණා. වර්තමානයේ වෙනකොට අපිට විශාල අභියෝග ගණනාවක් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අභියෝගය තමයි මිනිස් ජීවිත බේරා ගැනීම. ඒ වගේම ජීවත් වන මේ රටේ පුරවැසියන්ට අවශ්‍ය ජීවත් වීම සඳහා අවශ්‍ය දේවල් සැපයීම සහ සාමාන්‍ය රාජ්‍ය පාලනය කරගෙන යාම. මෙහිදී අපි දැකපු කාරණයක් තමයි අතිගරු ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් උත්සාහ කරේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ, මේ සියලුම දේවල් සාධාරණ විදියට ලබලා දෙන්න. හැබැයි අපි දන්නවා මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න සමහර අය අධික ලාභය ලබමින් පාරිභෝගික ජනතාව ගසා කමින් තමන්ගේ මඩිය තර කරගන්න උත්සාහ ගත්තා. මේ සඳහා පවතින නීති රීති ප්‍රමාණවත්ව නැති නිසා මේ නීති රීති සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. අපි දන්නවා ඉතිහාසය තුළ මේ රට විවිධ අවදානම් තත්ත්වයට මුහුණ දුන්නා. තරුණ නැගිටීම් දෙකක් තිබුණා. 30 අවුරුදු සාහසික යුද්ධයක් තිබුණා. අනෙක් පැත්තෙන් සුනාමි ව්‍යසනය ආවා. මේ හැම අවස්ථාවකදීම මේ රට බේර ගැනීමට එවකට හිටපු පාලකයන් සමත් වුණා. එනිසා අපි විශ්වාස කරනවා මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන්නට ඕන. අතිගරු ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවත් උත්සාහ කරන්නේ මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා මේ කොවිඩ් වසංගතය මේ රටෙන් පරාජයට පත් කරලා මේ ජන ජීවිතය සුරක්ෂිත කරගන්න. ඒ සඳහා පවතින නීති රීති ප්‍රමාණවත් නැත්තම් අලුතින් නීති රීති ගේන්න අවශ්‍ය වෙනවා. මේ අලුතින් නීති රීති ගේන්නේ මහජන ආරක්ෂක පනතේ. ඒ හදිසි රෙගුලාසි පනවන්නේ මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ රටේ ජනතාව පාරිභෝගිකයන් වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව ඒ ව්‍යාපාරික සුළුතරයක් වන ව්‍යාපාරික මාපියාවන්ගෙන් ආරක්ෂා කරගත්. එනිසා තමයි හදිසි නීති රෙගුලාසි පැනෙව්වේ. මේක දින 14කට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිතුමා මේක ගැසට් මගින් ප්‍රකාශයට පත් කරාම. හැබැයි මේක නීතියක් බවට පත් වෙන්න පාර්ලිමේන්තුව අපි සියලු දෙනා එකඟතාවය දක්වන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක නීතියක් බවට පත් වෙන්නේ. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජන ජීවිතය සුරක්ෂිත කරන්න. ජනතාව ජීවත් වෙනකොට ජනතාවට අවශ්‍ය වෙන පාරිභෝගික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සාධාරණ මිලකට ලබා ගැනීමේ අවකාශය රජයක් විසියට සම්පූර්ණ කරන්න ඕන. එනිසා තමයි මේ නීති රීති ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්නේ. දැන් අපි දන්නවා සීනි ලොක් සීනි අපේ රටේ වෙළඳපොළ තුළ ඉහළට ගියා. 210ට 220ට සීනි මිල ඉහළ ගියා. ඒ නිසා මේක පාලනය කිරීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු කළා තියෙනවා. දැන් සතොස ඒ වගේම සමුපකාර ආයතන බජට් සොප් ඒ වගේම ෆුඩ් සිටි වලින් ඒ සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 125කටත් ඒ වගේම දුඹුරු සීනි රුපියල් 128කටත් ලබා ගැනීමට හැකි වෙනවා. මේක පාලනය කිරීම සඳහා තමයි නීත්‍යානුකූල නොවන විදියට තොග රැස් කරපු ඒ වගේම ලියාපදිංචි නොකළ තොග ගබඩාවන් වටලලා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ සඳහා කටයුතු කළේ. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරලා ඒ අදාළ නීතිමය පසුබිම හදුවන් පස්සේ තමයි මේ වැටලීම් තව තවත් වැඩි වුණේ. මේදී අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ රටේ මහජනතාව ඒ වගේම විශේෂයෙන් මාධ්‍ය අපි දෙරණ මාධ්‍ය ඒ වගේම හිරු මාධ්‍ය සහ වෙනත් පුද්ගලික මාධ්‍ය වගේම බුද්ධ්‍යාංශය මේ සඳහා අවශ්‍ය තොරතුරු සැපෙව්වා. මේ වෙනකොට ඒ සියලු ගබඩා වටලලා ඒ වගේ තොග මිලදී අරගෙන මේවා ජනතාවට සාධාරණ මිලකට බෙදා දීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ නිසා අපි විශ්වාස කරනවා මේ හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන්නේ ජනතාවට මේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා ඒව ආරක්ෂා කරගන්නටත් ඔවුන්ගේ ජන ජීවිතය සුරක්ෂිත කරන්නටත් ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබා දීමටත් කියන කාරණය මේ මොහොතේ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. එනිසා අපි විශ්වාස කරනවා මේ අභියෝගයේ ජය අරගෙන මේ රටේ ජනතාවට ඒ තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට අදාළ අවකාශය නිර්මාණය කරනවා කියලා බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට ගරු හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ස්තුතියි මුලාසනේ හොබවන අරු මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම අද මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය සම්මත කරගන්න පාර්ලිමේන්තුව අපි සාකච්ඡා කරන මොහොත. දැන් පළමුවම මතක් කරන මම අපේ වක්කුමර ගරු අමාත්‍යතුමා එතුමා මේ සීනි හදන ගැනයි සීනි කර්මාන්ත ශාලාව ගැනයි කතා කරා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා උත්සාහ කරනවා එතුමාගේ අමාත්‍යංශයෙන් මේ රටට සීනි ටික සපයන්න මේ ජාවාරංකාරයන්ගේ මේ රට බේරගන්න නිසා. හැබැයි එතුමා එහෙම ආරක්ෂා කරගන්න යනකොට මුදල් අමාත්‍යංශයේ ජාවාරංකාර ආර්ථික ඔස්තාර්ලා සීනි එක ගේම් ටික ගහනවා. එනිසා ඒ සීනි ගේම් එක තමයි මේ අපේ සමහර මේ අවංක ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා පැහැදිලිව කියනවා මේ ගමේ ඉන්න අපේ ගමෙන් ආපු අහිංසක මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඒ මන්ත්‍රීවරු ටික තමයි තැලෙන්නේ. හැබැයි ඒ මන්ත්‍රීවරුන්ව තලන්නේ ඒ මන්ත්‍රීවරු දන්නේ අර ඉහළ ඉන්න ජාවාරංකාරයේ ආණ්ඩුවේ වට වට කරගෙන මහවුන් වට කරන් ඉන්න කණ්ඩායම තමයි තමුන්නාසලට ගමට යන්න බැරි තත්ත්වයට සලකලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන තමුන්නාසලා විශේෂයෙන් අවධානයෙන් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. අද මේ හදිසි නීතිය දාන්න හේතුව මොකද? මේ රටේ ජනතාවමයි මේ ව්‍යාපාරික ටිකද ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නේ. ඒ නිසා අද හදිසි නීතිය දාන්නේ. සාමාන්‍යයෙන් හදිසි නීතියක් දාන්න රටේ යම්කිසි කොටසක් හරි කවුරු හරි කොටසක් ආණ්ඩුවට විරුද්ධව එහෙම නැත්නම් රටට විරුද්ධව කැරලි ගහන වැඩසටහනක් තියෙනවා. අද කැරලි ගහන එකක්ද තියෙන්නේ? ආණ්ඩුවේ තියෙන අසමත්භාවය නිසා රුපියල බාල්දු කරපු නිසා මේ පොහොට්ටුවේ ආණ්ඩුව අද ව්‍යාපාරිකයන්ට කරගෙන යන්න බැරි නිසා තමයි බාණ්ඩ මිල ඉහළ යන්නේ. අද මොනවද ඉහළ ගියලා නැත්ද කියලා කියන්න බාන්න. අද බඩු ටික ගත්තාම අද හාල් ටික, සීනි ටික, පොල් ටික, පරිප්පු ටික, ලුණු ඇටේ ඉඳලා අද ගණන් ගිහිල්ලානේ තියෙන්නේ. අද අර වැසිකිලි පෝච්චිය පවා ගණන් ගි. අද වැසිකිලියක් හදාගන්න බෑ, කැලේට යන්න වෙලා තියෙන්නේ. අපේ මිනිසුන්ට ඒ වැසිකිලිය කරන්න ඕන දේ කරා. එවැනි තත්ත්වයක් තමුන්නාසල උදා කරලා තියෙන්නේ. අද සිමෙන්ති කොටයක් නෑ ගෙයක් හදාගන්න. වැසිකිලියක් හදාගන්න සිමෙන්ති කොටයක් නෑ. අද ගෙදර වයරින් කරගන්න විදියක් නෑ. අද වාහනයක් ගන්න, මෝටර් සයිකලයක් ගන්න, අමතර කොටස් ටික ගන්න මේ සියලු දේ ගන්න බෑ. මෙවැනි තත්ත්වයක් රටේ තියෙන්නේ. එවැනි තත්ත්වක තමයි විශේෂයෙන්ම අද මේ හදිසි නීතිය දාලා ජනතාවගේ බෙල්ල මිරිකල රට පාලනය කරන්න හදන්නේ. අද බලන්න බෙහෙත් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා. අද ඇන්ටිජෙන් එක PCR ටික බලන්න. අද මේ වසංගතයක් තියෙන වෙලාව ජනතාව බේරගන්න. ජනතාව බේරෙන්න උත්සාහ කරන හැම මොහොතකම ජනතාව අපහසුතාවට පත් වෙනවා. මොකද අහස උඩට ගණන් ගිය ඒවා තමයි ජනතාවට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ මාපියව ගැන අපි කතා කරද්දී. ඔබතුමිය දන්නවා විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ සියලු දෙනා දන්නවා සීනි බද්ද රුපියල් 50 ඉඳලා 725ට අඩු කරා. මේ 725ට අඩු කරද්දී මතක තියාගන්න විල්මා සමාගම කියන්නේ මුදල් අමාත්‍යාංශයේ එක කොටසක්. වෙන කාලුත් නෙමෙයි. මුදල් අමාත්‍යාංශයේ එක කොටසක් තමයි විල්මා සමාගම. විල්මා සමාගමට කිව්වා දැන් ඔන්න සීනි ටික අරන් වරෙන් මග තියාගනින්, අපි එතෙන්ට ආවට පස්සේ අපි බද්ද අඩු කරලා දෙන්නම් කියලා. ඔන්න බද්ද අඩු කරලා දුන්නා. කොච්චරද වංචාව? මේක තමයි ඉතිහාසයේ වැඩිම වංචාව, බිලියන 35කට වැඩි. මේ වංචාවෙන් සල්ලි ටික කාටද ගියේ? මේ මන්ත්‍රීතුමාලා ඔබතුමාලා බේරගන්න හදන්නේ මේ විල්මා සමාගමේ මේ හොර ජවාරංකාර මේ කණ්ඩායමේ වංචාවල්ට. මේ වංචාවල් කරේ මේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ දහඩිය කඳුළු මේ උරුලා ගත්තේ. ඒ නිසා අපි කියනවා ජනතාවට කන් නැතුව ජවාරංකාරයෝ කණ එක නතර කන්න කියලා තමයි අපි කියන්නේ. එහෙනම් මේ සීනි ජවාරම කරන වෙලාවේදී අර 725ට අඩු කරගුවා මේ සීනි ටික ගෙනල්ලා මෙහෙ ඉන්න සීනි ගෙන්නන අනිත් ව්‍යාපාරිකයන්ට මේක දුන්නා. මේ හිටපු අනිත් සාමාන්‍ය ව්‍යාපාරික මොකද දුන්නේ? සීනි ගෙන්නන. ඒ අය සීනි ගෙන්නලා ඒගොල්ලන්ගේ ගුදන් වල සීනි ටික තිබුණා. ඒ සීනි ටික තියද්දි ඒගොල්ලෝ වැඩි ගානට බදු ගෙවලා ගෙනත් තිබුණේ. ඒගොල්ලන්ට අඩුවට දෙන්න උනා, ඒගොල්ලෝ පාඩු උනා. සතස වැඩියෙන් ගත්තා, සතස පාඩු උනා. අර විල්මා සමාගම සම්පූර්ණ මේ ජාවාරමේ ලාභේ ගත්තා. ඒ ජාවාරමේ ලාභේ ආර්ථික උස්තාරලටත් එක්ක තමයි ගියේ. එනිසා තමුන්නාසල මේ පෙනිහිටින්න හැමදාම බැනුම් අහන්නේ ගමේ ගිහිල්ලා ඒ ආර්ථික ඔස්සාලා උඩින් ඉඳන් කරන දේවල් වලට. එනිසා ඒක මතක් කරන්න ඕනේ. එනිසා අපි පැහැදිලිව කියනවා මේ සීනි වංචාව සහ මේ බඩු මිල සම්බන්ධව ආණ්ඩුවට බඩු අඩු කරලා දෙන්න බැරි නම් කෙහෙල් මලට ආණ්ඩුවක්. අර විමල් විරස් මැතුමා ඔක තමයි ගීටිගේ දිගින් දිගටම කිව්වේ. මොනවටද ආණ්ඩුවක්? ආණ්ඩුවක් වැඩක් නෑ නේන රට කරන්න. එහෙනම් ජනාධිපතිතුමා විතරක් හිටියා නම් ඇතිනේ. මේ පාර්ලිමේන්තුව වැඩකුත් නැහැනේ. ඒ වගේම හාල් මෝල් ටික අපි බලමුකෝ. දැන් හාල් මෝල් අය එක්ක ගිහිල්ලා සාකච්ඡා කරනවා. හාල් පුළුවන් නම් හාල් ටික අර තමුන්නාසලගේ ඇමතිවරුන්ගේ තියෙන මෝල් වලින් පුළුවන් නම් අඩු කරලා ගෙනත් දෙන්න. පුළුවන් නම් අල්ලලා ගෙනත් දෙන්න. අල්ලන්න බෑ. දැන් සීනි ටිකක් දැල්ලුවද නැහැ. සීනි ටික සංදර්ශනයක් විතරයි කරේ. ගිහිල්ලා මහලු කොට පිරිවර අරගෙන ගිහිල්ලා නික හමුදාවට යටත් කරලා වගේ නිකන් යටත් කරගෙන ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා කතා කරලා කිව්වා උඹලේ සීනි ටික සබ්සිඩි දීපල් අපි සල්ලි ටික දෙන්නම් කියලා. රුපියල් 85ට දෙන්න තියෙන එක ඔන්න 120ක් 125ක් අරගෙන දෙනවා අර ව්‍යාපාරිකයාට සතුටේ. ඉතින් මේක කරන්න මේ හදිසි නීතිය දාගෙන මේ පාර්ලිමේන්තුවේ මුළු ලෝකෙටම ප්‍රකාශ කරලා අපේ රටේ ඛණ්ඩ නැති තත්ත්වයක් උදා වෙලා ඛණ්ඩ ටික දෙන්න නම් හදිසි නීතිය තියලා තුවක්කුව බෙල්ලට තියලා ව්‍යාපාරිකයන්ගෙන් උදුරගෙන මිනිසුන්ට කණ්ඩ දෙන්න ඕන කියලා මතයක් ගොඩනගලා ලෝකෙම අපිට හිනස්සන්න සලසලද මේ රට කරන්න හදන. අපි කියන්නේ මෙන්න මේ ගැන තමුන්නාසල හොඳ අවබෝධයෙන් ඉන්න. අදත් මේ අද දවසෙත් මාරවිල සතස කීරි සම්බ විකුණනවා කිලෝ එක 210ට. මාගාව මේකේ මේ දුරකථනයේ තියෙනවා ඒ ගත්ත බිල මට එවලා තියෙනවා. මේ අදත් විකුණනවා සතස විකුණන්නේ. සතස කොහෙද ආණ්ඩුවේ? එහෙමනම් මතක තියාගන්න මේ ජාවාරම හැම තැනකම සිද්ධ වෙන. ජාවාරම හැමතැනකම සිද්ධ වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා දැන් මේ කරන්න හදන දේ හොඳට අරගෙන බලන්න. දැන් මේකට තමයි 69 ලක්ෂයට ඡන්ද දෙන්න කිව්වේ. මේකට තමයි 3-2 ඉල්ලුවේ. මේකට තමයි 20 ඉල්ලුවේ. ඇයි? දන්නවා වැඩ බෑ. වැඩ බැරි වුණා මොකද කරන්න ඕන? වැඩ බැරි වුණාම තුවක්කුව බෙල්ලට තියලා තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. තුවක්කුව බෙල්ලට තියලා තමයි බේරිලා ඉන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා ඒකටයි මේ හදිසි නීති දැම්මේ. මේක තියෙන්නේ මර්ධනය. මේක ආස්තේ තියෙන ඉදිරි කාලය තුල මේ රටේ ප්‍රශ්න එනකොට ජනතාව පාරට බැහැලා තමුන්ගේ අයිතිවාසිකම් ඉල්ලනකොට කණ්ඩ ටික දීපල්ලා මොණ්ඩ ටික දීපල්ලා කියලා ආණ්ඩුවෙන් ඉල්ලනකොට මතක ඇති වතුර ඉල්ලපු වෙලාවේ එදා තෙල් ඉල්ලපු වෙලාවේ වෙඩි තියපු විදිය අන්න එතෙන්ට තමයි නැවත වතාවක් ආවේ. කෑ ගහලා මිනිසුන් රවට්ටලා ඡන්ද ටික අරගෙන නැවත වතාවක් ආවා. අර විදිහටම මිනිසුන්ගේ බෙල්ල මිරිකලා මිනිසුන්ගේ ඔළුවට තුවක්කුව තියලා සුදු වෑන් එකෙන් අරගෙන ගිහලා හිර කරලා ඒ සියලු දේ කරන්න තමයි හදිස්සියේ ගෙනත් තියෙන්නේ. මෙතන අමාත්‍යවරයෙක් පිළිගත්තා. මොකද්ද කිව්වේ? අමාත්‍යවරයා කිව්වා සුදු වෑන් එක එදා කරපු දේ නෙමෙයි අද කරන්න කියලා කිව්වා. එදා කරේ හොරෙන් උසලා ගිහිල්ලා කරන එක අද කරන්නේ සුදු වෑන් එකෙන් අර වයසක අයව ගෙනහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගන්න කිව්වා. ඒ කියන්නේ මේ ආණ්ඩුව පිළි අරන් ඉවරයි එදා සුදු වෑන් එකෙන් ගහුවේ වෙන ගේමක් කියලා. එහෙනම් ඒ සුදු වෑන් එකෙන් කරපු දේ එතුමම පිළිගත්තා. ඒ කියන්නේ ආණ්ඩුව පිළි අරන් තියනවා එදා සුදු වෑන් එකෙන් මිනිස්සු අරගෙන ගිහිල්ලා අතුරුදහන් කරා අද සුදු වෑන් එකෙන් අරගෙන ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගන්නවා කියලා. අපිට බය හදිස්සි නීතිය පාවිච්චි කරලා ඉන්ජෙක්ෂන් එක ගහලම ගේම දෙයිද කියලා. ඒ නිසා අපේ ජනතාවට කියනවා සූදානමින් ඉන්න ඔබතුමාලාට නැවත අර පරණ කාලේ සිද්ධ වෙච්ච අවතාර ටික නැවත එනවා දිනෙන් දින ගලාගෙන එනවා. සීපත් කරගෙන ඉන්න ඒ පරණ කරපු දේවල් ටික කරන්න ආණ්ඩුවට තමුන්නාසලා බලය දුන්න 69 ලක්ෂයක්. අද බලය දීලා අය මොනවද ගමේ කියන්නේ කියලා තමුන්නාසලා සියලු දෙනාම මේ අපේ ගමේ මන්ත්‍රීවරු ටික දන්නවා. ඒ නිසා ගමේ මන්ත්‍රීවරු ටිකට පව් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි කියනවා ජනතාව වෙනුවෙන් අපි ඉන්නවා ජනතාවත් එක්ක පොදි බැඳගෙන ඕනෑම දෙයකට මුහුණ දෙන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 7යි.
මුලාසන මන්ත්‍රීතුමියනි, මම හිතන්නේ අද හදිසි නීතිය විවාදයට මගේ පාර්ලිමේන්තු ජීවිතයේ පළවෙනි වතාවට තමයි හදිසි නීතියක් වෙනුවෙන් කතාකරන්න අවස්ථාව ලැබුණේ. හැබැයි හදිසි නීතිය කියන එක මේ රටේ අපි පුංචි කාලේ ඉඳන් 83 ඉඳන්ම එක දිගටම මේ රටේ හදිසි නීතිය අවුරුදු 5 6 7 8 අවුරුදු හදිසි නීතිය තිබ්බා. හදිසි නීතියේ පටන් ගැනීමේ අපච්චිලා ඉන්නේ අහ පැත්තේ අද මෙලව නැති එලව ගියා අය. ඒ අපච්චිලා ටික දාගෙන අවුරුදු ගාණක් අරන් ගිය හදිසි නීතිය 88 89 රංජන් විජේරත්න මහත්තයලා හදිසි නීතිය එක දිගට අවුරුදු 3-4 මිනිස්සු මරන්න, තරුණයෝ මරන්න, තරුණයෝ ගංගාවල පා කරන්න, ටයර් උඩ යවන්න හදිසි නීතිය මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කළා. ඒ වගේම 83 ද්‍රවිඩ ඊලාන් යුද්ධය මුල් කරගෙන 83 ඉඳන් 2009 වෙනකන් හැමදාම මේ පාර්ලිමේන්තුවේ මාස්පතා හැන්සාටයක් අරන් බැලුවොත් මාස්පතා හැමදාම හදිසි නීතිය මාසකින් දීර්ඝ කරා කියලා ඒ කාලේ අපිට රූපවාහිනිය වලින් ගුවන් විදුලියෙන් හැමදාම ප්‍රවෘත්ති වලට අහන්නේ හදිසි නීතිය මාසකින් දීර්ඝ කරා කියලා. හැබැයි මුලසුන මන්ත්‍රීතුමියනි, අද අපි හදිසි නීතිය දීර්ඝ කරන්නේ, හදිසි නීතිය සම්මත කරන්නේ මේ පාර්ලිමේන්තුවේ, මේ රටේ, මේ ලෝකේ නිදහසෙන් පස්සේ, දේශපාලනයේ නිදහසෙන් පස්සේ කොරෝනා කියන විෂයණයකට මුහුණ දෙන රටක්, ලෝකයක් මුහුණ දුන් නැති අවස්ථාවක ආපු ප්‍රශ්නයකට, ගැටලුවකට තමයි අපි මේ හදිසි නීතිය අද සම්මත කරන්නේ. මේ රටේ තියෙන ගැටලු ප්‍රශ්න කාට හරි කියන්න බලුවන් අර බඩු මිල, මේ බඩු මිල, එක එක මන්ත්‍රීතුමාලා ලැට් පෝච්චිය ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා මේ දවස්වල. ඒ මන්ත්‍රීතුමාලා මේ ලැට් පෝච්චිය ගැන නෙවෙයි කතා කරන්න තියෙන්නේ, බඩට වේලක් ගන්න බැරි ලෝකේ මීට වැඩිය දියුණු රටවල් අද දනගාලා තියෙනවා. ඒක පිළිගන්න වෙනවා. ඕස්ට්‍රේලියාව එක ප්‍රාන්තයක කොරෝනා රෝගීන් දෙන්නේ තුන් දෙනෙක් මං හිතන්නේ දෙන්නේකට තුන් දෙනෙකුට අහුවෙච්ච වෙලාවේ මුළු ඕස්ට්‍රේලියාවම වීදි බැහැලා නා ලොක්ඩවුන් නැති කරන්න වීදි බැහැලා උද්ඝෝෂණ කරා උපවාස කරා පොලිස් රණ්ඩු වුණා ආණ්ඩුවත් එක්ක හමුදාවත් එක්ක පොලිසියත් එක්ක ගැටුම් ඇති කරගත්තා. හැබැයි මේ ලංකාවේ එහෙම තත්ත්වයක් උදා වුණේ නැහැ. තවමත් අපි රටක් හැටියට ඒ පාලනය කරගෙන යන එන්නත් පාලනය එන්නත් දැන් 60ට වැඩි අයට දුන්නා දෙවෙනි මාත්‍රාවක් දුන්නා 30ට වැඩි අයට පළවෙනි මාත්‍රාව දුන්නා දැන් 100ට 60කට වැඩි අය දෙවෙනි මාත්‍රාව දීලා තියෙනවා දැන් 18ට වැඩි අයට පළවෙනි මාත්‍රාව පටන් ගත්තා දැන් 18ට වැඩි අයට දෙවෙනි මාත්‍රාවත් පටන් ගන්න යන්නේ එහෙමත් බැලුවම එන්නත් ඔලිනුත් මේ ලෝකයේ තියෙන විෂයනේ තියෙන රටවල් වලින් යම් ඉදිරියට ගිය රටක් ගත්තොත් ඒක ශ්‍රී ලංකාව කියන එක අපිට සතුටෙන් කියන්න පුළුවන් ඒ නිසා මේ හදිසි නීතිය සම්මත කරන්නේ මොකටද හදිසි නීතිය කියන්නේ රටක නීතියක් සම්පාදනය කරන්නේ නරකට නම් අපි මේ පාර්ලිමේන්තුවේ කවුරුත් මේකට ඡන්දේ නොදී ඉන්න ඕන අද දවසේ මිනිහ මරන්න 88 89 එහා පැත්තේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ කතාවේදී අපිට කියවුන්නේ නැහැ ඒවා අද කියවුන්නේ නැහැ කියන කනගාටු වෙනවා ඈ ඒවා නොකිය හිටිය අපිට අමතක නැහැ අපි ඒ කාලේ හේ යුගය අය ඒවා අද කතා කරේ නැහැ අනුර කුමාර එමුතුමයි කතාවේදී හදිසි නීතිය දැම්මේ බඩු මිල අඩු කරන්න නැත්නම් හදිසි නීතිය රටේ මිනිසුන්ට කණ්ඩ වේලක් දෙන්න රටේ මිනිසුන්ගේ යහපතට මේ වගේ ව්‍යසනයක් වෙලාවේ හදිසි නීතියක් දැම්ම නම් ඒ හදිසි නීතියට විරුද්ධ වෙන්නේ මොන එකද මේ පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ එහෙම නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරේ පෞගේ කාලේ හදිසි නීතිය සම්මත කරේ මිනිස්සු මරන්න මේ රටේ මේ හදිසි නීතිය මේ පළාත මේ රටේ සම්මත වුණේ පෞගේ කාලේ එහෙම දෙයකට නෙවෙයි මේ රටේ යුද්ධයක් නැහැ දැන් තියෙන්නේ මේ දේශපාලන යුද්ධයක් බඩු වැඩි වෙනකොට දිමිදිමිටිය හංගනකොට සීනි ටික ගණන් යනකොට ඒ වගේම හාල් කිලෝ එක ගණන් යනකොට සතුටු වෙන්න එපා කොරෝනා ව්‍යසනය ඇස්සේ දේශපාලන වාසි ගන්න කොරෝනා ව්‍යසනයෙන් දේශපාලන වාසි ගන්න තමයි හැමෝගෙම බලාපොරොත්තු මේ වෙලාවේ දේශපාලනේ නෙවෙයි අපි දෙගොල්ලම කරන්න ඕන මේ වෙලාවේ කරන්න ඕන දේශපාලනේ නෙවෙයි ජනතාවට වැඩ කරන්න යහපත් දෙයට හරි කියන්න හොඳ දෙයට හරි කියන්න නැති දෙයට නරක දෙයට නරකයි කියන්න එහෙම නෙවෙයි ලැට් පෝච්චිය ගැන සිමෙන්ති මිඩිය ගැන ඒව ගැන කතා කරන්න නෙවෙයි ඒව ගැන කතා කරන්න තියෙනවා කල් ඒව ගැන කතා කරන්න තියෙනවා තව අවුරුදු 4 පාර්ලිමේන්තු මැතිවරණය එනකොට ඒව කතා කරන්න ඕන අඩුපාඩු එහෙම නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටක් අද මූණ දීලා තියෙන ව්‍යසනය වෙනුවෙන් රටක තියෙන ගැටලුව වෙනුවෙන් අපි මේ රට ඉස්සරහට ගෙනියන්න ඕන ඒ වෙලාවේදී අපි 225ක් ජනතාව රටේ ජනතාව අපිව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ හොඳ දේට අත උස්සන්න නරක දේට අත උස්සන්න නැතුව ඉන්න. ඉතින් මේ වෙලාවේ මේ හදිසි නීතිය සම්මත කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් වෙනවා නම් ඒ යහපත වෙනුවෙන් අපි අත උස්සලා අත් දෙකම උස්සලා හදිසි නීතිය සම්මත කරන්න අපි සූදානම්. මොකද හදිසි නීතිය සම්මත කරන්නේ මේ රටේ අයහපත වෙනුවෙන් නෙවෙයි. මෙතෙක්කල් 83 ඉඳන් 2009 වෙනකන් යුද්ධය ඉවර වෙනකන් මේ රටේ හදිසි නීතියට අත උස්සුවේ මොකටද? දෙගොල්ලක් අතර ගහගන්න, ජාතීන් අතර ගහගන්න, නැත්නම් එකම ජාතියේ අවිගත් කණ්ඩායම් දෙකක් ආණ්ඩුවත් එකම ජාතියක් අතරත් ගහගන්න තමයි මෙතෙක්කල් හදිසි නීතියකට අපි අත උස්සලා තියෙන්නේ. මේක නෙමෙයි අද හදිසි නීතියට අත උස්සන්නේ. කොරෝනා ව්‍යසනය මැද්දේ මේ රටේ තියෙන ප්‍රශ්න ගැටළු වලට මූණ දෙන්න ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ආණ්ඩුව ශක්තිමත් කරලා නීති සම්පාදනය කරලා ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන එක වැඩපිළිවෙලකට යන ගමනකට තමයි අද හදිසි නීතිය දීර්ඝ කරන්න අපි ඡන්දෙ දෙන්න මේ විවාදයට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මූලාසුර මන්ත්‍රීතුමනි මේ හදිසි නීති පනත අද සම්මත කළා මේ රටේ මේ තියෙන ප්‍රශ්න ගැටළු ජනතාවට හොඳ යහපත් ගමනක් යන්න අධිකාරු ජනාධිපතිතුමාට මේ වැඩපිළිවෙලට ශක්තිමත් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි. ගරු සරත් වීරසේකර ගරු ඇමතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, අත්‍යවශ්‍ය ආහාර සැපීමේ පාලනය සඳහා හදිසි අවස්ථා නියෝග පැනවීම තමයි අද මාතෘකාව. මහජන ආරක්ෂක පනත යටතේ අපි දන්නවා හදිසි නීති රෙගුලාසි ඉදිරිපත් කරන්න පුළුවන් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා. නමුත් දැන් ඇයි මේ හදිසි අවස්ථාවක්, ඇයි මේ හදිසි නීති? රටේ ආහාර සුරක්ෂිතභාවය ෆුඩ් සෙකියුරිටි සඳහා ජාතික ආරක්ෂාවේ ප්‍රධාන අංගයක් වෙනවා ආහාර සුරක්ෂිතභාවය. ඉතින් ඉතිහාසය අපේ රට පෙරදිග ධාන්‍යාගාරයක් හැටියට තමයි හැඳින්වුවේ අපි කෘෂිකාර්මික රටක්. අපි ලෝක යුද්ධ දෙකකට අත්දැකීම් විඳලා තියෙනවා, කැරලි දෙකක අත්දැකීම් විඳලා තියෙනවා, අවුරුදු 30ක ත්‍රස්තවාදයකට මුහුණ දුන්නා. නමුත් අපේ රටේ කිසිම ආහාර හිඟයක් තිබ්බේ නැහැ. අපේ රටේ කිසි කෙනෙක් බඩගින්නේ මැරලා නැහැ. 1974 පළමු යම් යම් දුෂ්කරතාවල තිබ්බත් ජනතාව වවන්න පටන් ගත්තා, කෘෂිකර්මයට මුල් තැන දුන්නා. නමුත් 77න් පස්සේ විවෘත ආර්ථිකයේ කිසිම පාලනයකින් තොරව ඒ ප්‍රතිපත්තිය ගෙනච නිසා අපේ දේශීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා, දේශීය නිෂ්පාදනය කඩාවැටුණා. රටේ වවන්න පුළුවන් භෝග පවා, එළතුරු එළවලු පළතුරු පවා පිටරටින් ගේන්න පටන් ගත්තා. ඒක නිසා අපේ විදේශ විනිමයත් නැති වුණා, දේශීය ගොවියාට පහර වැටුණා, ඔහු අනාථ වුණා. බොහෝ විද්වතුන් පවසනවා 77න් පළමු තිත්ත තත්ත්වය දිගටම තිබෙනම් අද වෙනකොට බොහෝ ආහාර සඳහා අපි ස්වයංපෝෂක වෙලා කියලා. නමුත් විවෘත ආර්ථිකයේ අයහපත් ප්‍රතිඵල අපිට වැඩිය නොතේරුණේ අපි විදේශ විනිමය අපි හොඳින් උපයාගත් නිසා. විදේශ රැකියා නියුක්තියන්ගෙන් විශාල ප්‍රමාණයක් ඩොලර් උපයාගත්තා. සංචාරක ව්‍යාපාරයෙන්, අපනයන ක්ෂේත්‍රයෙන් සෑහෙන විදේශ විනිමයක් අපි උපයාගත්තා. නමුත් 2020 මාර්තු මාසයේ මේ කොවිඩ් වසංගති නිසා, මේ මුළු ලෝකයේම ඒ පීඩාවට පත්වෙච්ච නිසා ආනයනය මත රඳා සිටින ආර්ථිකයේ බරපතලකම රටට වැටෙන්න පටන් ගත්තා. විදේශීය රැකියා කළ දහස් ගාණක් අපේ රටට නැවත වරක් ආවා. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අඩාල වුණා, අපනයනයත් සම්පූර්ණයෙන් අඩාල වුණා. ඒ නිසා විදේශ විනිමයයි ආර්ථිකයයි ආරක්ෂා කරන රජයට විශාල වෙහෙසක් ගන්න සිද්ධ වුණා. රට වැහුවොත් එක දවසකට රුපියල් බිලියන 15ක ආර්ථිකයක් අපිට අහිමි වෙනවා. අපේ රටේ දිනක දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 41යි. ඒකෙන් බිලියන 15ක් අහිමි වෙනවා කියන්නේ ඉතා විශාල ප්‍රශ්නයක් අපේ රටේ. වගේම තමයි අද සමාජයේ සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික විශාල සංඛ්‍යාවක් අපේ රටේ ඉන්නවා. දෛනික වේති උපයන, කඩල විකුණන, ස්වයිප් ටිකට් විකුණන අය වගේම ත්‍රිවිධ රත්නරෝ වගේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයට සහන අපි ලබා දිය යුතුයි. කොවිඩ් මර්ධනයට ජනතාවට ඒ වගේ සහනය ලබා දෙන්න රජය රුපියල් බිලියන 700ක් මේ අවුරුද්දේ දැනට වීදම් කරලා තියෙනවා. පසුගිය වසරේ ආදායම වූයේ රුපියල් බිලියන 1380යි. ඒ කියන්නේ 50%ක් අපි වීදම් කරලා තියෙන මේ වගේ සහන ලබා දෙන්න සහ කොවිඩ් මර්ධනයට. නමුත් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මේ පියවර ගන්නවා. ඉතින් මේ රජයේ බලයට ආපු වහාම දේශීය ගොවියා දිනමත් කරන පිටරටින් එළවලු පළතුරු ගේන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒ තුළින් ඩොලර් මිලියන ගණනක් අපිට ඉතිර ගන්නත් පුළුවන් වුණා. නමුත් ආහාර වර්ග සියල්ලම දේශීය නිෂ්පාදනය කරන්න බෑ. ඒක නිසා සමහර ඒවා නිෂ්පාදනයේ මදි නිසා පිටරටින් ගේන්න ඕනේ. අන්න ඒ නිසා ඒවා ආනයන කරන්න පුද්ගලික වෙළඳ ව්‍යාපාරිකයන්ට බාර දුන්නා. අන්න ඒ අය තමයි කලදුටු කල වල යගන්නෝ වගේ ඉතාම කුහක ලෙස, ඉතාම දුෂ්ට ලෙස ඒ ක්‍රියා කරපු නිසා තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මේ වගේ හදිසි නීතියක් පනවන්න අවශ්‍යතාවක් උදා වෙලා තින්නේ ඒකයි. රටේ වසංගති නිසා වහල මේ නිසා මේ වගේ අවස්ථාවක භාණ්ඩ ව්‍යාජ ලෙස ගබඩා කරලා කෘත්‍රිම හැඟයක් මවාපාලා මිල නංවනවා නම් ඒක ඉතාම අශිෂ්ට ක්‍රියාවක්. බද්ද 725ට අඩු කරලා තිබියදී සීනි රුපියල් 230ට විකුණනවා නම් ඒකත් ඉතාම අශිෂ්ට ක්‍රියාවක්. අන්න රජයේ මැදිහත් වුණේ යන්නේ ඒකයි. ජනතාවගේ සුභසිද්ධිය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රටක ධනපතියන් රටේ දුප්පත් මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කෘත්‍රිම හිඟයකට ලක් කර ජනතාව තලාපෙල්නවා නම් රජයට පුළුවන් මැදිහත් වෙන්න. ඒ වගේම තමයි රටේ හදිසි නීතිය නෙවෙයි ඕනෑම නීතියක් පාවිච්චි කර රටේ ජනතාව ආරක්ෂා කරගන්නේ වගකීම රජයට තියෙනවා. එතුණං රටේ වසංගතයක් තිබේදීත්, රට මූල්‍ය අර්බුදයක තිබේදීත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් ජනතාව සූරා කෑමට සූදානම් වෙනවා නම් රජය මැදිහත් වෙන්නේ නැත්නම් ඒක ජාතික අපරාධයක්. ඒකට ජාතික ආරක්ෂා පනතේ ජනාධිපතිට ප්‍රතිපාදන තියෙනවා. මේවා ජනාධිපති හතුතු හදපු නීති නෙමෙයි, මේවා පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච නීති. යුද්ධෙට නැති කඩුව කොස්කොටන්නද කියලා වහරක් තියෙනවා. ඒ වගේම සමාජ සුබසාධනයට යොදා නොගන්නා මහජනාක්ෂ රෙගුලාසි එනම් අපි කවද්ද යොදා ගන්න. ඒක නිසා තමයි මේ වගේ හදිසි නීති අපි පැවැත්වුවේ. දැන් එමනම් සීනි සහල් වගේ අත්‍යවශ්‍ය ආහාර තුග සංගවනවා නම්, අධික මිල ගණන් වලට අලෙවි කරනවා නම්, බෙදා හැරීම අඩපණ කරනවා නම්, ලාභයේම පසුපස සම්භාවන ව්‍යාපාරික මාෆියාව පක්ෂපාත නොලබා මර්ධනය කරන්න අතිගරු ජනාධිපතිතුමා ගත්ත තීරණයට අපි ගරු කරනවා. හදිසි නීති රෙගුලාසි තියෙන්නේ එවැනි අවස්ථාවල රජයට මැදිහත් වෙන්න. ඒ අනුව බලලත් අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් පත් කළා තියෙනවා. ඔහු විසින් ලියාපදිංචි නොකළ ව්‍යාජ ලෙස සංවා තියෙන භාණ්ඩ සොයා ගැනීමේ මෙහෙයුමක යෙදෙනවා.
ඒ
සම්බන්ධයෙන් නියෝග නිකුත් කරනවා. රාජ සන්තක කරන්න පුළුවන්. ආනයන මිල පදිනම් කරගෙන සහතික මිල තීරණය කරන්න පුළුවන්. මේ සියල්ලම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. ජනතාව ඒක අගය කරනවා. නමුත් ඒක අගය කරන්නේ නැත්තේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණයි. ඔවුන් බලා සිටින්නේ මේ රට ආරාජික වෙනකන්, ඔවුන් බලා සිටින්නේ මේ රටේ ආහාර හිඟයක් ඇති වෙනකන්, ඔවුන් බලා සිටින්නේ මේ රටේ ජනතාව මහපාරට ඇදවැටෙනකන් සහ කොවිඩ් මරණ මැද වැඩි වෙනකන්. ගරු සභාපතිතුමනි, අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වෙලා වෛරසය විනාශ කරනවා නෙමෙයි, වෛරසය සමග එකතු වෙලා රජය විනාශ කරන තමයි ඔවුන්ගේ සම්පූර්ණ බලාපොරොත්තු. ඒක තමයි තියෙන අවාසනාවන්ත තත්ත්වය. මොන ලෝකේ මොනම රටකවත් මේ වගේ දේශපාලකයෝ ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. මේ වසංගතයේ කාලේ 106,000 මිනිස්සු උද්ඝෝෂණ වලට පාරට ගත්තා. ඒ වගේම රෝග නිවාරණයට කිසිම සහයක් දුන්නේ නැහැ. සභාපතිතුමනි, අද ගුරු වර්ජනය නිසා රටේ දරුවන් විශාල ප්‍රමාණයක් අතරමං වෙලා, අනාථ වෙලා, ඔන්ලයින් ක්‍රමයටත් ඉගෙන ගන්න බැරි නිසා දරුවන් මුරණ්ඩු වෙලා වෙනත් වෙනත් අනවශ්‍ය දේවල්ටත් යොමු වෙනවා. මම වර්ජනයේ දෙන ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට ඉතා ගෞරවයෙන් මේ දේ කියනවා. අපි ත්‍රස්තවාදී විනාශ කළේ ඒකින් සිවිල් ජනතාව ඝාතනය වෙන නිසා. ත්‍රස්තවාදී ඇතිවෙන්න වූ හේතුව සාධාරණවත් අසාධාරණවත් ත්‍රස්තවාදී සාධාරණ කරන්න බැරි ඒකින් අහිංසකයන් මැරෙන නිසා. ඒ වගේම තමයි ගුරු වර්ජනයට වූ හේතුව සාධාරණවත් අසාධාරණ වුණත් අපේ ගුරු වර්ජනය අපි සාධාරණ කරන්නේ නැහැ. මොකද ඒකින් වෙන්නේ අහිංසක දරුවන් පීඩාවට පත් වෙන නිසා, අහිංසක දරුවන්ගේ අනාගතය අඳුර වෙන නිසා. ඒ නිසා මම ගුරුවරුන්ගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රටේ දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් හිතලා උගන්වන්න පටන් ගන්න කියලා. ඔවුන්ගේ හැකියතාව දුරට ඔබේ ප්‍රශ්නය විසඳන්න අපි උත්සාහ කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ජේසී අලවතුවල ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
අරු මුලාසන මන්ත්‍රීතුමියනේ, විශේෂයෙන්ම ඉතාමත් අවාසනාවන්ත අවස්ථාවක කාලයක කොරෝනා වදුරු තුලින් අවාසනාවන්ත ලෙස දයන් සමුගත් 10,040කට වඩා ජීවිත සංඛ්‍යාවක්, එවාගම අද දිනේ අපේ අසහාය ගායක සුනිල් පෙරා මහත්මා දයන් සමුගත්තා. ඒ සියලු දෙනාටම අපේ ශෝකය ප්‍රකාශ කරමින්, විශේෂයෙන්ම රට තුළ අද ඉතාමත් භයංකර තත්ත්වයක් ඇති කරලා තියෙනවා. දැන් මේ කොරෝනා වසංගතය ගත්තාම දැන් අපි ලෝකයේ නරකම තැනකට ඇවිල්ලා. මේ හැම දෙයක්ම පාලනය කිරීමේදී රජය අසමත් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් වෙන මොන කාරණා වුණත් මේ කොරෝනා පාලනයේදී ඒ ගන්නා වැරදි තීන්දුව తీරන නිසා, විශේෂයෙන්ම විශේෂඥයන්ගේ උපදෙස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් අනුව කටයුතු නොකිරීම නිසා අද රටේ ජනතාවට ජීවිතවලින් මන්දි ගමන සිද්ධ වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අද මේ මැරෙන ගොඩක් දෙනෙක්, ඒ අය වයස සීමාව ගත්තාම 60ට වැඩි අය. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් ඒ වගේ විශේෂඥයත් කිව්වේ අපේ එන්නත්කරණයේදී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ එහෙම නොකරපු නිසා තමයි අද 80ක් 85ක් මිය යන අය අතරින් මේ වයස 60ට වැඩි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අවාසනාවන්ත ලෙස දයන් සමුගන්න සිද්ධ වෙලා තියෙන්නේ. එනම් මේකේ වගකීම එහෙම නැත්නම් මේ මරණ වලට වගකීම මේ තීන්දුව తీරන ගත්ත අය බාර ගන්න ඕනේ. ඉතින් එවැනි අවාසනාවන්ත තත්වයක්. ඉතින් ඒ තත්ත්වය තුළ අද මේ අපි මේ විවාදය කරන්නේ හදිසි නීතිය රට තුළ පැවැත්වීම සම්බන්ධයෙන් ඒක පාර්ලිමේන්තුව තුලින් ස්ථීර කරන්න. ජනාධිපතිතුමා මේ වෙනකොට හදිසි නීතිය පනවලා තියෙනවා. ඇයි මේ වෙලාවේ හදිසි නීතිය පනවන්නේ? හදිසි නීතියද මේ වෙලාව අවශ්‍ය වෙන්නේ? ඇත්තටම මේ වෙනකොට භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ විශේෂයෙන්ම ජනතාවට තුන් වෙලක් කාලා හිටපු ජනතාවට අද මේ වෙනකොට එක වෙලක් කන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. එහෙම අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට හදිසි නීතිය අර මෙතුමා කියනවා වගේ හදිසි නීතිය කණ්ඩද? ඒ නිසා අපි අහනවා දැන් මේ වෙනකොට රජය මේ ක්‍රියාත්මක කරලා තියෙන භාණ්ඩ සම්බන්ධයෙන් තොග ගබඩා එහෙම නැත්නම් නොයෙකුත් ඒ දාන සම්දර්ශන ක්‍රියාවලිය සිදු කරලා තියෙන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරී පනත යටතේ. එහෙමනම් පාරිභෝගික අධිකාරී පනත යටතේ මේ සියලු දේවල් ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙද්දි ඇයි මේ වෙලාවේ හදිසි නීතිය දාමින් ඒක රටේ ජනතාවට පෙන්වන්න හදනවා? අපි ඔබට ඔබගේ අවශ්‍යතාව විශ්ස කරලා දෙන්න අපි ඕන නීතියක් දාලා ක්‍රියාත්මක කරන්න ලෑස්ති කියලා. ඒකද සැබෑ වුමනාව? ආණ්ඩුවට රටේ ජනතාවට සහනදායී විදියට බාන්න ලබා දෙන්න උමනාව තිබුණා නම් මීට කලින් මේ පාරිභෝගික අධිකාරි පනත යටතේ මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න තිබුණා. අපි කිව්වා 2020 ඔක්තෝබර් මාසයේ සීනි ගේනකොට ඒ සඳහා රුපියල් 50ට තිබුණු බද්ද 125ට බස්සනකොට ඒ වාසිය රටේ ජනතාවට යන්නේ නැහැ කියලා. නමුත් මෙතන ඉන්න මේ ආණ්ඩු පක්ෂ අය ඒවට ඇහුම්කන් දුන්නද? එහෙම දෙයක් වෙන්නේ නැහැ කිව්වා. අන්තිම මොකක්ද උනේ රටේ ජනතාවට? රුපියල් 85ට විකුණන්න ගෙනාවු සීනි කන්න උනා 240ට. ඒක තමයි ඇත්ත. 240ට මාස ගාණක් මාස 10ක් එහෙම නැත්නම් අන්තිම මාස ගාණ තුල රුපියල් 210යි 240ට සීනි කන්න උනා මේ රටේ ජනතාවට. ඉතිහාසයේ වැඩිම මිලට පෝලිං වල ඉන්න සිද්ධ වුණා. ඒ නිසා අද මේ කොරෝනා තත්ත්වය තුල රටේ ජනතාව පෝලිමේ තියලා ඒ අයට කොරෝනා ව්‍යාප්ත කරන පෝලිං යුගයක් ඇති කරලා තවුන්නාසෙලා ලැජ්ජා වෙන්න ඕනි. ඉතින් ඒ නිසාද මම කියනවා පැහැදිලිවම මේ රජයට කිසිම උමනාවක් තිබුණා ජනතාව ජීවත් කරවන්න උමනාවක් තිබුණා නම් මේ රජය මේ වසංගතයට මේ විදිහට නෙමෙයි මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ. මේ වසංගතය සඳහා මුහුණ දීම සඳහා අවශ්‍ය වෙන ක්‍රමවේදයක් තියෙනවා. 2005 සුනාමිය ආපු වෙලාවේ 2005 අංක 13 දනන මේවැනි අවස්ථාවකට ආපදා පනත කළමනාකරණ පනත නියමිතනම් ක්‍රියාත්මක කරන්න තිබුණා. මේ වසංගතය ආරම්භ වෙනවත් එක්කම කොහොම ඒක ක්‍රියාත්මක කරාද? ඒ ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ වසංගත ආපදා පනත ක්‍රියාත්මක කරා නම් ඒකට ජනාධිපතිතුමා සභාපතිවරයා හැටියට අගමැතිවරයා ඒ වගේම අමාත්‍යවරුන් 20ක් විතර ඒ වගේම විපක්ෂ නායකවරයා විපක්ෂයේ මන්ත්‍රීතුමාලත් ඒකට සම්බන්ධ වෙලා මේක ඔක්කොම එකතු වෙලා මේක කළමනාකරණය කරලා ඒ අදහස් සුදහස් අරගෙන මේ වසංගතය සමනය කරන්න අවශ්‍ය වැඩ පිළිවෙළ තියෙනවා නීතියෙම ඒ පනත තුල. කොහොම මේ වෙනකන් ඒ පනත ක්‍රියාත්මක කරන්න අදහසක් නැහැ. ඇයි ඒ පනත ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒක ක්‍රියාත්මක කරොත් අද මේ කරන මගනිනික කරන්න හම්බෙන්නේ නැහැ. අද බලන්න මේ කොරෝනා වසංගතය ඇස්සේ ඇන්ටිජන් ගේන එකෙන් එහෙම නැත්නම් මේ හැම දෙයකින්ම විශාල වංචාවක් සිදු වෙනවා කියන එක තමයි අද රටේ ජනතාවගේ මතය. එහෙමනම් මේ ප්‍රශ්න එකකටවත් මූණ දෙන්න වෙන්නේ නැහැ. මේ 2005 අංක 13 දරන වසංගත කළමනාකරණ පනත ක්‍රියාත්මක කරා නම් ඒකට සියලු පක්ෂ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම කෙනාම නියෝජනය කරමින් ඉතාමත් ලස්සන මේ වැඩපිළිවෙලට හැම කෙනාගේම සහයෝගය ගන්න තිබ්බා. එහෙම ගන්න කටයුතු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක යට තියෙන්නේ අර තමන්ට දැන් අපි සීනි ක්‍රියාවලියේ අපි දැක්කා තමන්ගේ ගජ මිතුරන් හරි හම්බ කරන්න ඉඩ දීලා රටේ ජනතාව ගසා ගන්න දැනට අවස්ථාව දීලා තිබුණා. එහෙම කළා අද මොකද කරන්නේ? අද පාරිභෝගික අධිකාරියත් එක්ක ගිහිල්ලා මේව අල්ලනවා කියලා පෙන්නලා මේ සම්දර්ශන දාලා අද මොකද කරන්නේ? ඒවා මිලදී ගන්නවා. මිලදී ගන්න ඕනිද මේ වගේ හදිසි නීතියක්? ගිහිල්ලා මිලදී ගන්න. අඩු ගන්න ඒවා රාජසන්ද කරන්න එන්න. ඒවා මිලදී ගන්නවා. එහෙමනම් මොකද්ද මේ හදිසි නීතිය කියන්නේ? අද දන්නවා මෙයාලට මේ වසංගතේ යම් තාක් දුරට සමනය වුණොත් රටේ ජනතාව පාරට බහිනවා තමන්ගේ අසාධාරණ වෙනුවෙන් හැම අංශකින්ම. ඒක මර්ධනය කරන්න මේ ලෑස්ති වෙන්නේ. එහෙමනම් මේ හදිසි නීතිය අද ගෙනල්ලා තියෙන වෙන මොකටවත් නෙවෙයි. රටේ ජනතාවගේ මේ කොරෝනා ප්‍රශ්නය උඩ ආහාර ප්‍රශ්න විසඳනවත් එහෙම නැත්නම් යාළගේ ප්‍රශ්න විසඳනවත් නෙමෙයි ජනතාව වෙනුවෙන් නෙමෙයි තමන්ට ආරක්ෂා වෙන්න තමන්ට අද ගමඩ යන්න බැරුව ඉන්නවා ඒක හඳා තමයි මේ අද හදිසි නීතිය ගෙනල්ලා තියෙන කියන එක අපි කනගාටුවෙන් ගුණත් මේ වෙලාවේ කියන්න ඕනි. එහෙමනම් ගරු මුලාසුරුණ මන්ත්‍රීතුමියනි මේ අද කරන ක්‍රියාවලිය තුළ රටේ ජනතාවට විතරක් නෙමෙයි අද ලෝකයේ තුලම අපි අපහාසයට පත් වෙලා තියෙනවා. අපි ලෝකේ අද පෝලිං යුගයක් අද ලෝකේ මාධ්‍ය තුල අපි වෙන්නනවා. පෝලිං වල ඉන්නවා බාණ්ඩ නැතුව. එක පැත්තකින් ගෑස් නැහැ. එක පැත්තකින් සීනි නැහැ. අද සීනි ගැසට් ගණනාවක් ගහලා දිනවා. අද හාල් වලට ගැව්ව ගැසට් 10ක් 15ක්. දැන් අලුතෙන් ආයෙ ගැසට් ගහලා දිනවා. නමුත් ඒ මිලට ගන්න කොහෙවත් නැහැ. සතොතර ගියාම සතොතේ තියෙන්නේ එක්කෝ 1 කිලෝ එකයි. එහෙම නැත්නම් සමහර සතොතවල බාණ්ඩ නැහැ. ඒ නිසා අද සම්පකාර සමිති වලත් මේ ආණ්ඩුව ගහලා දින ගැසට් එකට විකුණන්න බාණ්ඩ නැහැ. එනම් අපි කියනවා මේක අද ක්‍රියාත්මක කරගන්න බැරුව පාලනය කරගන්න බැරුව කලමනාකරණය කරගන්න බැරුව අද රටේ ජනතාවට මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද අපි දැක්කා පාර්ලිමේන්තුව එදා ජනාධිපති මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ 3-2ක් ඉල්ලුවා. මේ රටේ ජනතාව 3-2කට ආසන බලයක් තමුන්නාන්සලාට දුන්නා. කණ්ඩායමක් එකතු කරගෙන 3-2ක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ගෙනාවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තව බලය වැඩි කරගන්න. ඒකාධිපතිකම හැටියට බලය ගන්න. දැන් මේවයි මොකද රටේ ජනතාවට වෙලා තියෙන්නේ? ජනතාවට කරපු එක සේවයක් කියන්නේ මේවයි. බලය තමන්ට වැඩි කරගෙන දැන් ආපහු මේ හදිසි නීතිය ගෙනල්ලා මොකද කරන්නේ? බලය තර කරගෙන මේ පිස්සුවක් තියෙනවා. ඒ පිස්සුව තමයි මේ කරන්නේ. ඒකෙන් රටේ ජනතාවට ඇති වැඩක් වෙන්නේ නැහැ. එනවා තමුන්නාස මේ වෙලාවේ කරු මන්ත්‍රීතුමියනි මේ වෙලාව අපි පැහැදිලිව කියන්න ඕනි මේ අද ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාව මර්ධනය කරන්න. ඉදිරියේදී අනාගතයේ බලලා මේ කොරෝනා තත්ත්වයේ මේක නිමවෙගෙන එනකොට රටේ ජනතාවගේ ප්‍රශ්න ඉස්මතු වෙලා ඒවා පාලනය කරන්න සිවිල් ලයිති නැති කරන්න රටේ ජනතාවගේ ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරි නිසා තමයි අද මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ. එහෙම නැතුව ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙලකට නෙමෙයි කියන එක පැහැදිලිව අපි රජයට කියන්න ඕනි. ඒ නිසා අපි රජයට කියනවා මේ ක්‍රම තුලින් රටේ ජනතාව මර්ධනය කරන්න සූදානම් වුණොත් අපි විපක්ෂයක් හැටියට අපි ජනතාවගේ පැත්තේ ඉඳගෙන ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරන්න ආරක්ෂා කරන්න අපි දිවිහිමියෙන් අපි කැපවෙලා වැඩ කරනවා කියලා මතක් කරමින් රජය මේ ගෙනියන වැඩපිළිවෙල තුළ තව තවත් රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිත කරලා එදා කිව්වේ රටේ ජනතාවට ජාතික ආරක්ෂාව නිසා අපි ඇති කරලා රටේ ජනතාවට ආරක්ෂාව ලබා දෙන්නනවා කියලා. අද රටේ ජනතාව කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති තැනට වර්තමාන රජය පත් කළා තියෙනවා. එවැනි අවාසනාවන්ත යුගයක් අද ඇති කරලා තියෙනවා කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව බුදුවිද ස්තුතිවන්ත වෙමින් මම වචන සල්පේ අවසන් කරනවා.
ස්තුති ගරු ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මුලාසන රූඩ ගරු මන්ත්‍රීතුමනි අද මේ ඉදිරිපත් කරන කාරණාත් සමගම මම විශේෂයෙන් මතක් කරන්න ඕන මට කලින් කතා කරපු අපේ අලවතුල මන්තුමා ඉදිරිපත් කරා කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා රජය සිදුවක් කරලා නැහැ. මම කනගාටු වෙනවා තමුන්නාන්සලා රජය කරපු කාරණා ටික කල්පනා කරලා බලන එකින් එක රෝගීන් හඳුනා ගැනීම ආශ්‍රිතයන් නිරෝධනය කිරීම ඒ හැම පවුලකම රුපියල් නිරෝධනය කරපු හැම පවුලකම රුපියල් 10,000කින් බඩු මල්ලක් ලබා දීම ප්‍රතිකාර සඳහා කොයිතරම් මුදලක් පැය කරනවා. ඊට අමතරව හැකි තරම් මේ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා උපරිම දැනුවත් කිරීම කරනවා. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න කියන වගේ අපේ ජනාධිපතිතුමා කොවිඩ් වලින් ආරක්ෂා වීම තමන් වගකීම බාරගත යුතුයි කියන න්‍යායින්නේ නැතුව ඒක රජය ඒ වගකීම අරගෙන කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ජනතාවගේ වගකීම් ඉටු කිරීමට, පෙළඹීමට තමුන්නාන්සේලාත් කටයුතු කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමාට 152ක් මේ රටේ ජනතාව ඡන්දය දීලා එතුමා පත් කරගන්නකොට 148ක් ඊට විරුද්ධ වෙද්දී ඒ ජනතාවත් මේ රෝගයට ගොදුරු වෙනවා. ඒ නිසා උද්ඝෝෂණය කරලා පෙළපාලි යවලා ජනතාවගේ ඒ රෝගය පැතරීමට අනුබල දුන්න තමුන්නාන්සේලාත් මේ සම්බන්ධව වගකීම දරාගත යුතුයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. අනපනත් ගැන කතා කරනවා. අනපනත් ගැන කතා කරාම හදිසි නීතිය ගැන, මේ මහජන ආරක්ෂා පනත ගැන කතා කරනවා. ඒකට ආපදා කළමනාකරණ ඒ පනත යටතේ කටයුතු කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් 1988 89 වකවානු වෙනකොට හදිසි නීතිය නැතුව කවුරුවත් කිව්වේ නැහැ අපරාධ නීතියට දෙ කටයුතු කරන්න කියලා. එදා සුදු වෑන් වලින් උස්සපු ආකාරය අද තමුන්නාන්සේලට මතක ඇති. 88 89 තරුණ තරුණියන් 66,000ක් අතුරුදහන් වුණා දෙපැත්තම කරමු සෙල්ලම් නිසා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මට මතකයි මේ වාර්ගික යුද්ධ යන කාලේ සමහර වෙලාවට මම උත්සන්න වෙනකොට අපේ සමහර පිරිස් කිව්වා මේක රටෙන් කෑල්ලක් දීලා හරි කමන්නේ නැහැ මේ ජීවිත බේරගන්න කියලා. එහෙම කියපු අය හිටියා. ඒ වගේ තමුන්නාන්සේලා දැන් කියන්නේ මේ ජනතාවට සේව සැපීම සඳහා දැන් බලන්න සීනි මිල හිතුමතේ ගණන් වැඩි කරා. ගෑස් මිල ගියක් ඇති වුණා පෝලිං ඇති කරා. මේ රෝගී අවස්ථාවේ විශේෂයෙන්ම අද ජනතාව කියන්නේ අතිගරු ජනාධිපතිතුමා මේ වගේ තීරණයක් අරගෙන හරි මේ සහන සැලසඳ කටයුතු කිරීම සම්බන්ධව එතුමාට විශේෂයෙන් ස්තුතිය පළකරන ජනතාව ප්‍රකාශ කරන පළකරන බව විශේෂයෙන් මතක් කරන. අද විශ්වවිද්‍යාල ටික පවත්වාගෙන යන්න බෑ. අද අධ්‍යාපන කටයුතු ක්‍රමයෙන් කල් යනවා. විශ්වවිද්‍යාලට දැන් ඉන්න පිරිස අපේ පත්කාචාර්තුමිය අපේ මන්තුමිය මහාචාර්තුමිය ඉන්න මුතුමිය දන්නවා අද අධ්‍යාපනය කඩාකප්පල් වෙලා විභාග දිගේ පවත්වා ගන්න විද්‍යාවක් නැහැ. ඊළඟට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පිරිස ඉන්නවා. ඒ අය බලාගෙන ඉන්නවා. එතකොට ඒ වගේම අද ඒ වගේම උසස් පෙළ විභාග ටික කල් ගිහිලා තියෙනවා. ජීවිත කාලයෙන් අද අවුරුදු දෙකක් නිකරුණ ගිහිලා තියෙනවා තරුණ ජීවිතවල. ඉතින් මේ නිසා තමයි රජය උත්සාහ කරන්නේ මේ ව්‍යසනයෙන් පුළුවන් තරම් බේරගෙන ජනතාව දැනුවත් කරමින් කටයුතු කරන ගමන්ම ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය සඳහා අවශ්‍ය හැම පියවරක්ම ගැන අවශ්‍ය ආකාරයට කටයුතු කරලා ඒ ජනතාව වෙනුවෙන් සෑම සහනයක්ම ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද මේ කොවිඩ් වේසනේ නිසා සංචාරක ව්‍යාපාරෙන් ලැබෙන අපිට ආදායම අහිමි වෙලා තියෙනවා. විදේශගත රැකියාවලින් ඒ ප්‍රේෂණය වෙන මුදල් ටික අපිට ලැබීම අහිමි වෙලා තියෙනවා. අපනයන ආදායම් අපිට නැති වෙලා තියෙනවා. ඒ තිබියදී අද වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ විශාල වාරි මාර්ග සංවර්ධනයක් වෙනවා. මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ කාර්යයන් ඒක අද රට පුරායේ සංවර්ධනය වෙනවා. රැකියා ලක්ෂයක් අඩු සුදුසුකම් යටතේ ලබා දීමේ කොටසක් ලබා දීලා තියෙනවා. ඒ වගේම සියක් නගර සංවර්ධන වගේ දවන්ත සංවර්ධන කටයුතු රාශියක් අද ක්‍රියාත්මක වෙනවා. එනිසා අද සමහර වෙලාවට මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නේ කොහොමද? මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. රජය කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා තමුන්නාන්සේට මම කියන්නේ
ඔබතුමාගේ මනසකින් බලාලයක් තියෙනවා.
විවෘත මනසකින් බලන්න කියලා මම තමුන්නාන්සේට කියනවා. මම දැක්ක පෞගිය කාලේ තුරා කරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනි මිත්‍යා මත ගැන කතා කරලා මත අපිට කණක් අහන්න නැතුණා. මේ සභාවේ කතා කරන්න පටන් ගත්තා. මාධ්‍යවල කතා කරන්න පටන් ගත්තා. මිත්‍යා මත ගැන කතා කරනකොට අපේ විපක්ෂ ප්‍රධාන සංවිධායක කිරියල්ල මැතිතුමා දන්නවා ඇති. ඔබතුමා එදා අපේ පක්ෂේ ඉන්න කාලේ මේ පාර්ලිමේන්තු පුටුවල ඌර්දෙල් ගාන මට්ටමට කටයුතු කරපු කන්‍යාවියන්ගෙන් නාවන තත්ත්වයට කටයුතු කරපු මිත්‍යා මත අදහපු අය අද ඒව ගැන කතා කරනවා කියන එක මතක් කරන්න ඕන. මට මතකයි හදිසි නීතිය අපි දීර්ඝ කරන අවස්ථාව වෙනකොට 1996 වගේ වෙනකොට අලිමංකඩ ප්‍රහාර එල්ල කරනකොට ඒ වගේම අපිට හමුදා කඳුරු අහිමි වෙනකොට විපක්ෂිදා තමුන්නාන්සේලා ඉතාම සන්තෝෂෙන් එහෙම වෙලා හිටපහුවද පාර්ලිමේන්තු වෙනකොට තමුන්නාන්සේලා මූණු අපිට මතකයි. තමුන්නාන්සේලා කෑ ගහපු එක මතකයි. තමුන්නාන්සේලා තිබුණ ප්‍රීතිය මතකයි. තමුන්නාන්සේලා තියෙන ජොලිය මතකයි. එතෙන් තමුන්නාන්සේලාට එදා තිබුණේ මේ රට විනාශ වුණත් යුද්ධයෙන් සොල්දාදුව නැතුණත් ඔබට උනේ විප ආණ්ඩුවට ඉන්න කාලේ ඒ නිසා මෙහෙම සිද්ධියක් වුණ ගම ජොලියක් තමුන් ආසර තිබුණා ඒක අනිත් පැත්ත අද තියෙන්නේ කොරෝනා ව්‍යසනයෙන් අපේ අහිංසක ජීවිත අහිමි වෙනකොට කොරෝනා වලින් අපේ අහිංසක රෝගීන් වැඩි වෙනකොට ඒවා ගණන් කිය කිය ලොතරැයි ප්‍රතිඵල කියන වගේ තමුන් ආසර කියන්න සූදානම් වෙනවා ඒ නිසා මොන ව්‍යසන තත්ත්වයක්වත් වුණත් ඒ සඳහා ඒක ආරක්ෂා කරගන්න ඒ සඳහා අවශ්‍ය සෑම සහනයක්ම ලබා දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මත් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් අපේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමත් සම්පූර්ණ ශක්තිය යොදලා ඒ සඳහා ජනතාවට සියලු සහන ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මතක් කරනවා මම කිව්වේ
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි
මම කියාගෙන ආවේ ගරු මන්ත්‍රීතුමනි ඒ නිසා මේ අවස්ථාවේ අපි මේක විපක්ෂයක් ආණ්ඩු පක්ෂයක් කියලා බෑ මංගල සමරේ මැතිතුමා මේ රටේ අපේ පක්ෂයේ හිටපු ඇමතිවරේ
අවසන් කරන්න
එක්සත් ජාතික පක්ෂයෙන් ගිහිල්ලා යහපාලන ඇමතිවරේ කැටිට ගියා සර් විජේමු ලොකවණ්ඩාර මැතිතුමා මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු කතානායකවරේ එනිසා මේක ආණ්ඩුවද විපක්ෂයද කියන එක නෙමෙයි මේ රටේ සමස්ත ජනතාවටම බලපාන කාරණා නිසා මේවා ගැන අපි බුද්ධිමත්ව කල්පනා කරලා මේ නිසා අපි මේකට වැරදි මොහොහින් නැතුව අඩුපාඩු හොයන්නේ නැතුව අඩුපාඩු තියන අය පෙන්වලා දීලා මේ ව්‍යසනය තුරන් කරන්න අපි සියලු දෙනාම අත්වැල් බැඳගමු කියලා යෝජනා කරමින් තමුන්නාසල සියලු දෙනාම තමුන්නාසලයි දරුවන්ට තමුන්නාසලයි දෙමාපියන්ට තමුන්නාසල ඥාතීන්ට හිතවතුන්ට මේක වෙන්න පුළුවන් මේ රෝගයට වැළඳෙන්න පුළුවන් අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන මෙන්න මේ කොරෝනා ව්‍යසනය
අවසන් කරන්න
නැති කරන්න අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමාට සහය ලබා දෙන්න කියලා ආසිරිමින් මම නිහඬව කොමිසුති